ගරු නලින්ද
ඇ
තුමා කතා කරනවාද ඔබතුමා දැන් ගරු බන්දුල ගුණවාදන මෙත්තුමා
ගරු කතානායක තුමනි
ඔබතුමා කතාවට බාධා කරන නිසා දැන් පක්ෂනායකින් රැස්වීම නිසාට කලින් මුලසුනට එනවා අධිකරණ මන්ත්‍රීතුමා
Honorable member, do continue.
Garu Mulasana Rur Mantritumani Adadina Ima Ati Vishesha Sabara Swima Kandola Pitere Ne Samatakaragan Balapurtuina Niogavala Apanayana Sanwardane Sambanding Garu Jatyantra Velanda Katu to Pilibanda Amatituma Idripat Kalatibina Yoga Pilibanda මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සභානායකතුමාගේ කෝයි න්‍යායපති සභානායකතුමා මේ අපනයන සංවර්ධන න්‍යාය පත්‍රයේ කොයි අංකයේද අපි ගන්නේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යතුමා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පනත යටතේ නියෝග එදන්නමති 79 අංක 40 දන්න ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්තිය යටතේ සෙස්වතු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2030/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග අනුමත කිරීම.
අයිටම් නම්බර් 1.
අද අපේ රටේ අපනයන ආනයන ක්ෂේත්‍රයේ ගත්තාම පසුගිය වර්ෂ දෙකක කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකාවේ අපනයන තියෙන්නේ රුපියල් මිලියන 90 මේ විදිහටයි 2014 මුළු අපනයන ප්‍රමාණය භාණ්ඩ අපනයන 1453යි ඒ අපේ රජයේ පැවති යුගයේදී 2015 වන විට ලංකාවේ අපනයන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා මිලියන 1431කට 2016 වර්ෂයේදී මිලියන 1500ට වැඩි වෙලා තියෙනවා එතකොට සාපේක්ෂව 2014 වර්ෂයට සාපේක්ෂව ලංකාවේ නිර්යාත වැඩි වෙලා තියෙන්නේ රුපියල් බිලියන 50කින් පමණයි. එතකොට රුපියල් බිලියන 50 රුපියල් බිලියන වලින් මේ අපනයන ඉපයුම වැඩිවීම කරේ බලපාලා තියෙන ප්‍රධාන සාධකය අපනයන ප්‍රමාණය වර්ධනය වීමට වඩා වැඩි ප්‍රමාණයකින් රුපියල බාල්දු වීම. මොකද මීට පෙර යුගවලදී 2014දී අපි භාණ්ඩ අපනයනය කළාම ඩොලර් එකක් වටින භාණ්ඩ අපනයනය කළාම අපි ඒ වටිනාකම රුපියල් වලින් සඳහන් කරන්නේ 131යි කියලා. නමුත් අද අපි ඒ භාණ්ඩ ප්‍රමාණයම අපනයනය කළාම රුපියල් වලින් වටිනාකම සඳහන් කරන්නේ 154යි කියලා. එතකොට රුපියල බාල්දු වීම සමග මේ අපනයනවල රුපියල් වටිනාකම ඉහළ යනවා. ඒ ඉහළ ගිහිල්ලා තියෙන ප්‍රමාණය සාපේක්ෂව පසුගිය කාල පරිච්ඡේදයට වඩා අඩු අගයක් ගන්න. නමුත් ආනයන ප්‍රමාණය දිගින් දිගටම වර්ධනය වෙලා තියෙනවා 2014 මිලියන 2500 බිලියන 2535යි 2015දී බිලියන 2572යි 2016දී බිලියන 2826යි. එතකොට දිගටම ආනයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපනයන ආදායම වැඩිවීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වැඩිවීම නිසා වෙළඳ ශේෂය දිගින් දිගටම අපිට අවාසිදායක ලෙස පුළුල් වෙමින් පවතිනවා. 2014 වර්ෂයේදී අපේ වෙළඳ ශේෂය ට්‍රේඩ් බැලන්ස් එක ඍණ 1081 බිලියන 2015දී ඍණ 1141 2016දී ඍණ 1325 එතකොට වෙළඳ ගිණුමේ හිඟය මේ පසුගිය වර්ෂ දෙක තුන දිගින් දිගටම වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වයේ කෙරෙහි බලපාපු අපේ අපනයන
හලෝ
වැඩිවීම එමින් සිද්ධ වෙලා ඊට වඩා වැඩි වේගයකින් ආනයන වැඩිවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති තීන්දුව තීරකයන් විසින් මීට වඩා විශාල අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තිබෙනවා. මොකද ජාත්‍යන්තර වෙළඳ ගණදෙනු සම්බන්ධයෙන් රටින් පිට වෙළඳාම සම්බන්ධයෙන් ලංකා ඉතිහාසයේ මෑතකදී ඇති වෙලා තිබෙන දෙවැන්තම අර්බුදය තමයි අපි ඇති කරගෙන තියෙන්නේ. රට සතු විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙනවා. මුදලේ බාහිර අගේ එක්ස්චේන්ජ් රේට් එක දවස ගානේ පිරිහෙනවා. ණය සඳහා ගෙවිය යුතු රුපියල් වටිනාකම අනුව ණය පැටව ගන්නවා. ණය ප්‍රමාණය වැඩි වෙනවා. විදේශයන්ට ගෙවිය යුතු ණය ඊළඟට අපේ ගෙවුම් ශේෂ ඉංගිය පියවා ගැනීම සඳහා තවදුරටත් විදේශ ණය ආධාර කෙරෙහි යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධෙන් පස්සේ නිවරදි කළා සකස් කළා අඩියෙන් අඩිය ජාත්‍යන්තර ගෙවීම් තත්ත්වයේ ශක්තිමත් කරපු ආණ්ඩුවක් තමයි අපි තමුන්නාන්සේලාට බාර දුන්නේ. 8.2 ජාත්‍යන්තර සංචිතයක් තිබුණ රටක් විදේශ වත්කම් තිබුණ රටක් තමයි 2014දී බාර දුන්නේ. රුපියලේ අගේ ස්ථාවර කළා රුපියලට ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 131ක් කළා තමයි බාර දුන්නේ. නමුත් ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වුණේ කියලා ඇහුවොත් ඒ සඳහා ප්‍රධාන හේතු කාරණා කීපයක් පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමැතියි. එකක් තමයි අපි රට ඇතුළට ගලා එන විදේශ විනිමය රට සම්පත් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඕනෑම රටක රටින් පිටට ගලා යන ප්‍රමාණය අඩු කරගත්තොත් තමයි ඒ රටේ ශක්තිමත් ජාත්‍යන්තරයට මූණ දෙන්න පුළුවන්, බාහිර කම්පනයන්ට මූණ දෙන්න පුළුවන්, හොඳ ආර්ථිකයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ රජයේ බලයට පත් වෙලා ජනවාරි මාසේ 5 වෙනිදා, පෙබරවාරි මාසේ 27 වෙනිදා මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ ඇති වුණයි කියන ටික ජාත්‍යන්තරව දේශීයව මුදල් හා විනිමය වෙළඳ පොළවල් වල ගණදෙනු කරන සියලුම ආයෝජකයෝ දැනගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙච්ච පළමු ප්‍රතිඵලය තමයි ලංකාවේ රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් යනාදී ආයෝජනය කර තිබුණ මුදල් ප්‍රමාණය විදේශ ආයෝජකයෝ විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් ආපසු අරන් ගියා. ඒ ඉතා විශාල මුදල් ප්‍රමාණය. මක්නිසාද යත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අවුරුදු 3කට වාරික 6කින් ගන්න බලාපොරොත්තු වෙන්නේ බිලියන 1.5. ඒ 1.5න් 7%ක්වත් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මහා බැංකු මංකොල්ලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ආපහු අරන් ගියේ නැත්තම්. මොකද අපිට වාරික වශයෙන් එක වාරිකයක ඇමරිකානු ඩොලර් මිලියන 169 බැගින් වාරික ලැබෙන්නේ අවුරුදු 3ක් ගත වෙනකන් 1.5යි ලැබෙන්නේ. මේක එක දින කීපයක් ඇතුළත 2015 වර්ෂය තුල පමණක් මේ රට ඇතුළට ඇවිල්ලා තිබුණ විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ආපහු අරන් ගියා. එතකොට ඒ පාඩුව අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුළු මුදල් ප්‍රමාණය ලැබුණත් පියවන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ගරු මුණාසනාරූර මන්ත්‍රීතුමනි, මම කියමින් සිටියේ එහෙම මහා බැංකු බැඳුම් කර මංකොල්ලේ නිසා ඇතිවෙච්ච බලපෑමෙන් රටින් මුදල් අරන් ගිය අතර අපේ පසුගිය කාල පරිච්ඡේදය තුළ ජාත්‍යන්තර වෙළඳපොළේ ඇතිවෙච්ච අවාසිදායක තත්ත්වයන් තුළ මේ රටට ලැබෙන රටින් පිටට යන විදේශ විනිමය ඉතිරි වෙච්ච ප්‍රමාණය මේ රට තුළ රඳවා ගැනීම සඳහා ආර්ථිකයට පැහැදිලි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. නැතිනම් ජාත්‍යන්තරයේ කිසිම ආණ්ඩුවකට නොලැබුණ විශාලතම වාසිදායක බලපෑම යටතේ තමයි මේ රජය බලයට පත් වුණේ. ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ශීඝ්‍රයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. ගෑස් මිල දරුණු ලෙස ණය යන්න පටන් ගත්තා. යකඩ මිල, රත්තරන් මිල, ටයිටේනියම් ඉල්මනයිට් මේ සියලුම ඛනිජ ද්‍රව්‍යවල මිල ගණන් වැටුණා. ආහාර පාන හා වෙනත් කොමෝඩිටීස් වෙළඳ හුවමාරු ද්‍රව්‍යවල මිල ගණන් වැටුණා. ඒ නිසා තමයි ලංකාවේ අපිට දැනුනේ ලංකාවේ තේ මිල අඩු වුණා, රබර් මිල අඩු වුණා. ඒ වගේ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉතාම වාසිදායක තත්ත්වයක් ඇති වෙලා ඉතිහාසයේ වැඩිම මිලට කිරිපිටි මිල පහත වැටුණා. මේ වගේ වාසිදායක තත්ත්වයක් තිබුණාම අපේ රටට සාමාන්‍ය වර්ෂයකදී භාණ්ඩ ආනයනය කරන්නට යන වියදමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට ඇතුළේ ඉතුරු වෙන්න ඕනේ. මම උදාහරණයක් ලෙස ගත්තොත් ඛනිජ තෙල් පමණක් ගේන්න ලෝක ඛනිජ තෙල් අර්බුදයක් පැවතුණා දීර්ඝ කාලයක්. තෙල් බැරල් එක මිල 128ට වැඩි වුණා ඩොලර්. ඒ වැඩි වෙන අවධියේදී සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂයකට මෙතරම් වාහන ප්‍රමාණයක් නොතිබුණ යුගයක ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් බිලියන 5කට ආසන්න මුදලක් යනවා තෙල් ආනයනය කරන්න පමණක්. පසුගිය වර්ෂ දෙකේ මොකද වුණේ? ඒක 2015 වර්ෂයේදී 1200 ගානට අඩු වුණා. 2016 වර්ෂයේදී 1800 ගානට අඩු වුණා. ඒ වර්ෂ දෙකේදී පමණක් ඛනිජ තෙල් ආනයනය කරන්න ලංකාවෙන් පිටට යන්න තිබුණ සල්ලි ලංකාව ඇතුළේ ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 4ක්. ඇමරිකානු ඩොලර් බිලියන 4ක් කියන එකේ වටිනාකම අපි මේ කොච්චරද කියන එක තේරුම් ගන්න පාසු වෙන්නේ හම්බන්තොට වරාය විකුණන්නේ බිලියන 1.1කට. මේ තෙල් ගේන්න ගිය සල්ලි ටික ඉතුරු වුණා නම් හම්බන්තොට වරාය විකුණන්නේ මොකටද? බිලියන 4ක් ඉතුරු වෙද්දී උපනූපන් පරම්පරාවල් වලට හිමිවෙන්න තියෙන වරාය විකුල්ල ගන්න යන්නේ බිලියන 1.1යි. අපි මොකටද ප්‍රධාන කොන්දේසි පහකට යටත් වෙලා ලංකාවේ පුළුවන් තරම් බදු වැඩි කරලා රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕනේ. රජයේ වියදම් හැකියතා කපාරින්න ඕනේ. රාජ්‍ය අයවැය ඉංගියේ දළදේශීය නිෂ්පාදනයේ 3%ට අඩු කරන්න ඕනේ. මුදලේ අගය තීරණය කරන්න මැදිහත් වීම නතර කරන්න ඕනේ. රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ කියන කොන්දේසි පහට යටත් වෙලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බිලියන 1.5ක් ගත්තේ. අර ඛනිජ තෙල් ගෙන්නන්න ගිය ඉතුරු වෙච්ච බිලියන 4 තිබුණා නම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න ඕනේ නැහැ. හම්බන්තොට වරාය විකුණන්න ඕනේ නැහැ. මත්තල ගුවන්තොට පොළ විකුණන්න ඕනේ නැහැ. එයා ලංකා සමාගම විකුණන්න ඕනේ නැහැ. මීන් ලංකා විකුණන්න ඕනේ නැහැ. කොහේ එතන බිලියන 4යි අරංගීය බිලියන 2යි එකතු වෙච්චාම ඇමරිකානු ඩොලර් බිලියන 6ක අර්බුදයක් මේ ආණ්ඩුව විසින් විහිං හදාගත්තා. Taman විසින් හදාගත්තා. ඒ හදාගෙන ඒ හදාගන්න හේතුව තමයි මුදල් අමාත්‍යවරයා කිව්වා අපි මේ රුපියල යගේ සතියක් ඇතුළත ඩොලරයට ගෙවන මුදල රුපියල් 130 දක්වා ගේනවා කියලා. ඒ සඳහා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමයි දිනපතාම සංචිතයේ තියෙන මුදල් මේ ඉතුරු වෙච්ච රට සල්ලි ටික වෙළඳ පොළට දාන්න පටන් ගත්ත එක දවසකට දානවා රුපියල් මිලියන 50ක් ඩොලර්. ඊළඟ දවසේ දානවා මිලියන 100ක්. ඊළඟ දවසේ දානවා මිලියන 20ක්. අනිත් දවසේ දානවා මිලියන 150ක් යන ආදී වශයෙන් දන්නේම නැතුව ඩොලර් ටික දාලා මේ ඉතුරු වෙච්ච ඩොලර් ටික වාෂ්ප කළා. පිච්චුවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් පුච්චපු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව ඉතිහාසයට එකතු වුණා. එහි ප්‍රතිඵලය මේ ඩොලර් ඉවරු
විනාඩියක් තිබෙනවා.
ඒක ඕන. නෑ අපේ කාලේ ඕනි තරම් ගන්න කියලා කිව්වේ.
මට වෙන් කරලා තිබෙන විනාඩි 15යි. ඔබතුමා වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වුණා වෙන മന്ത്രി කෙනෙක්ගේ වෙලාව ගත යුතුයි. ඒක කවුද කියලා මට කියන්න. ඒතර පුළුවක් ලක්ෂ්මන් සෙනවිරත්න මහත්මයා තමයි වෙලා තියෙන ඔබතුමාගේ නම.
ඔව් ලක්ෂ්මන් සෙනවිරත්න. ඈ ලක්ෂ්මන් සෙනවිරත්න මහත්මයාගේ වෙලාව ටික දෙන්න. එතුමා. ඊයකි.
මන්ත්‍රීතුමා ඔබතුමා මුලාසනයට ගරු කරලා කටයුතු කරන්න. ඔබතුමාට කතා කරන්න පුළුවන් ඔබතුමාලගේ පක්ෂේතාවය ඉන්නවා ගාමි ලොකුගේ මන්ත්‍රීතුමා සනත් නිශාන්ත මන්ත්‍රීතුමා. ඒගොල්ලන්ගෙන් ගන්න වෙලාව කියන්න. එතකොට වෙලාව දෙන්න පුළුවන්. නැත්නම් වෙලාව නතර කරන්න වෙනවා.
මන්ත්‍රීතුමාගේ කියේ තියෙන්නේ
එතුමාට විනාඩි 13ක් වෙන් කළා තිබෙනවා.
හරියට ගණන් කරගන්න.
හරියට ගණන් කරගන්න. එතකොට අපි මේ මම කියමින් හිටියේ මෙහෙම ඩොලර් ටික දාලා ඉවරලා පිට්ටුවට පස්සේ ඇතිවෙච්ච ප්‍රතිඵලය කුමක්ද? රටට මුදලේ අගේ ස්ථාවර වුණාද? නෑ. 131 ඉඳන් එහෙම දාද්දි මහා මූදට පොල්ලෙලි දැම්මා වගේ දිගට මේ මුදල් ටික දැම්මා. දැම්මත් අවසාන ප්‍රතිඵලය වුණේ ඩොලර් 154ට පහට ගිහිල්ලා තමයි නැතර වුණේ. වර්ෂයකට අපේ රටට විදේශ ණය වාරික ගෙවන්න යන්නේ කීයද? මේ මහා ණය කන්දක් මහින්ද රාජපක්ෂගේ ණය කන්ද, මේ ණය කන්දේ හිර කරලා කියලා එහෙම පල් බොරු මේ කියනවා, කිසිම ඉලක්කමක් දන්නේ නැතුව. දැන් අපි අවුරුද්දකට ණය වාරිකයි පොලී ගෙවන්න කීයක් ගියාද? 2015 වර්ෂයේදී විදේශ ණය වාරික පොලී ගෙවන්න 4.6යි ගියේ බිලියන. 2016 වර්ෂයේදී බිලියන 4.3යි. ගෙවන්න ඕනේ ණය ප්‍රමාණය විදේශයට අඩු වුණා. දැන් මේ ඉස්සරහට තමයි ලංකාවේ ණය පිළිබඳ අර්බුදේ එන්නේ. මේ ගත්ත ණය වල 2025ේදී මේ අරන් තියෙන ණය ප්‍රමාණය කොච්චරද කියනවා නම්, මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා වාර්තාවක්, 2016 මුදල් අමාත්‍යාංශයේ වාර්තාව, රජයේ විගණකාධිපතිවරයා කියලා තියෙනවා ලංකාවේ 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත උල්ලංඝනය කරමින් තමයි මුදල් ඇමතිවරයා කටයුතු කරලා තියෙන්නේ අවුරුදු දෙකේදී. ඒවයි මේ පාර්ලිමේන්තුවේ ගන්න ඕනේ දේ. ඇයි 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තියෙනවා රටකට දැරිය හැකි ණය බරේ ප්‍රමාණය 80%යි දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස. මේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මේ ගරු සභාවේ සම්මත කරලා තියෙන්නේ සමස්ත රටේ මුදල් ක්‍රමයේ හසුරුවන්න. 30% යනකොට රජයේ විගණකාධිපතිතුමා කියනවා ඔහුගේ නිරීක්ෂණ අනුව 2016 වර්ෂයේදී දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රජයේ බැරකම් ප්‍රමාණය 83.3 කියලා නිරීක්ෂණය වුණා කියලා. රටට දරන්න පුළුවන් 80%යි කියලා තියෙනකොට 83.3% වැඩි වුණා නම් මේ පාර්ලිමේන්තුව අනිත් ඔක්කොම නතර කරලා කතා කරන්න ඕනේ රටට දැරිය නොහැකි මට්ටමක ණය බර තිබීම පිළිබඳව. මහින්ද රාජපක්ෂගේ ණය පිළිබඳව මහින්ද රාජපක්ෂ මොකද්ද කරලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ ගන්නකොට 2001 දී දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය ලෙස රාජ්‍ය ණය අනුපාතය 102යි, 2003 දී 105යි, 2004 දී 102යි. එතකොට මේ 2001, 2002, 2003, 2004 කියන සියලුම අවුරුදු වල දලදේශීය නිෂ්පාදනයේ 100 නම් රාජ්‍ය ණය බර 100ට වඩා වැඩියෙන් තමයි හැමදාම තිබුණේ. 2001, 2002, 2003, 2004 ඕනේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක්ට හෝ ආචාර්යවරයෙක්ට මං කියනවා පුළුවන් නම් නැහැ කියලා ඔප්පු කරන්න කියලා. ඒ නිසාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිද්ධ වුණා මේ පාර්ලිමේන්තුවට පනතක් ගේන්න මින් පස්සේ නාණ්ඩු වලටවත් එහෙම කරන්න බැරි වෙන්න මූල්‍ය කළමනාකරණයේ මූල්‍ය විනය හදන්න 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. එහෙම සම්මත කළා ඒ ණය බර පිළිබඳ වගකීම පැටවුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2005 ගත්තට පස්සේ ලෝක ඛනිජ තෙල් අර්බුදයක් තිබුණා, ලෝක ආහාර අර්බුදයක් තිබුණා, ලෝක මූල්‍ය අර්බුදයක් තිබුණා, දැවැන්තම යුද්ධය තිබුණා. මේ ඔක්කොම තියෙද්දී 2014 බාර දෙනකොට ණය බර අඩු කළා තිබුණේ 71.7ට. පුළුවන් නම් නැහැ කියන්නේ එහෙම කරලා තිබුණ නැද්ද කියලා. එතකොට 100 ගානේ තිබුණ එක 71.7 අඩු කරපු එක දැන් විගණකාධිපති කියනවා 83.3 වැඩි කළා කියලා. කවුද එතකොට මේ රටේ රාජ්‍ය ණය උගුල ණය කන්ද? අපිද කරේ? ඒ නිසා මේ සම්පූර්ණ බැරිකම නොහැකියාව නොදනුවත්කම පාවිච්චි කරලා ඉලක්කමක් කියන්නේ නැහැ. ඉලක්කමක් කියන්නේ නැතුව කන්දක් ගැන කියනවා. කන්දක් ගැන කිව්වට කන්දද කෙන්දද කියලා මුකුත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති කරලා ඉවරලා කියනවා මේ ඔක්කොම මේ කරලා තියෙන කළමනාකරණයේ විනාශය. ඒ නිසාම අපි මම මහලේකන්තුමා ඊයේ මුණ ගැසුණ අවස්ථාවේ අපි කිව්වා ලංකාවේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ කවදාක්වත් රාජ්‍ය අයවැය ලේඛනය 5%කින් 20%කින් වැරදිලා නැහැ. අයවැය ලේඛනය 2016 වර්ෂයේ තමයි මේ ගරු සභාවේ අනුමත කරපු අයවැය ලේඛනය හරියට 5%කින් වැරදිලා තියෙන්නේ. ඊළඟට මේ රටේ අයවැය යෝජනා වලින් මෙතන යෝජනා 100 ගණනක් කියවනවා. පසුබලේ මන්ත්‍රීවරු සියලු දෙනා අපුඩි ගන්නවා යෝජනා වලින්. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරපු යෝජනා 100%න් 9.5%යි වියදම් කළා තියෙන්නේ. ඊළඟට මූල්‍ය කළමනාකරණ මේ මුදල් වාර්තාවේ රජයේ විගණකාධිපති කියනවා රටට දරන්න බැරි ප්‍රමාණයට ණය බර වැඩි වෙලා කියලා. එතකොට මම ලේකම්තුමාට ඇවිල්ලා කිව්වා අපි මේකට ඒකාබද්ධ විපක්ෂයේ තේරීම්කාරක ස්වභාවයක් ඉල්ලනවා. මොකද ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මේ පාර්ලිමේන්තුවට තියෙන ලොකුම වගකීම ඒක. කාට හරි බණින එක, අවලාද නගන එක, දොස් කියන එක, මිනිසුන්ගේ චරිත ඝාතනය කරන එක, මඩ ගහන එක නෙවෙයි පාර්ලිමේන්තුවක ප්‍රධාන කාර්යය. මේ මූල්‍ය හැසිරවීමේ කාර්යය. එතකොට එතුමා කිව්වා මේ මුදල් පිළිබඳ කාරක ස්වභාවයෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒකට බලය තියෙනවා කියලා. කොහොමද බලය තියෙන්නේ? එහෙනම් මුදල් පිළිබඳ කාරක ස්වභාවයේ සුවන්දිරම් මැතිතුමාගේ කාරක ස්වභාවයේ මම සමාජිකයෙක්. එක දවසක කිව්වද මේ පාර්ලිමේන්තුව මේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් නොමග යැවීම පිළිබඳ, මේ ගරු මන්ත්‍රීතුමන්ලා නොමග යැවීම පිළිබඳ, සල්ලි දෙනවයි කියලා දුන්නේ නැති එක පිළිබඳ, ණය බර වැඩිවීම පිළිබඳ. ඒ නිසා අද මේ ඇති කරගෙන තියෙන අවුල තුල අද අන්තර් සම්බන්ධීකරණයක් නැහැ. අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, මේ මේ කිසිම මේ රටේ නිෂ්පාදන අංශ, කෘෂිකර්ම අංශ, කර්මාන්ත අංශ, දැන් ගෑස් මිල පිළිබඳ ලෝකයේ විශාල වෙනසක් වෙලා නැහැ. ඊයේ ගෑස් මිල වැඩි කළ රුපියල් 110කින් සිලින්ඩරේ. මොකද පෞගිය කාලේ සම්පූර්ණයෙන් කෘතිම ලෙස බලහත්කාරයෙන් තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මිල වැඩි කරන්න දුන්නේ නැත්තේ. ඒ ගෑස් සමාගම් මිලියන ගණනින් පාඩු වෙලා ගෑස් සමාගම් වහන්න වෙනකොට තමයි මේ මිල වැඩිවීමට අවසරය දුන්නේ. මේව අතින් අල්ලලා දේශපාලන ක්‍රියාමාර්ග තුලින් හදන්න බෑ. රටේ ලෝකයේ පවතින මිල යථාර්ථයේ පිළිබඳ දේශපාලන න්‍යාය පත්‍ර වලින් ක්‍රියාත්මක කරන්න බෑ. ඒට හේතුව තමයි ලෝකයේ ගෑස් මිල විශාල ලෙස වැඩි වුණේ නැතත් අපි රුපියල බාල්දු වෙනකොට, ගෑස් සඳහා ගෙවිය යුතු රුපියල් මිල වැඩි වෙනකොට අපි කැමති වුණත් අකමැති වුණත් ගෑස් මිල උඩට යන මේ ආණ්ඩුවට නතර කරන්න බෑ. මේ අයවැලේකන දෙකේම පරිප්පු මිල ගැන කිව්වට, එහෙම නැත්නම් කඩල මිල ගැන කිව්වට, මේ රටේ හදන්න බැරි කිසි දෙයක මිල පාලනය කරනවා කිව්වට කිසිම දෙයක මිල පාලනය කරන්න බෑ. අද තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්දාගමනයෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ වැඩිම පොල් මිල, පොල් ගෙඩිය රුපියල් 100යි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ හාල් වැඩිම මිලට කන්නේ මේ දවස්වල රුපියල් 100යි. මේ හාලුයි පොලුයි පොල් සම්බෝලයි බතුයි කන මිනිහටත් මේ ඉතිහාසයේ මේ ප්‍රමාණයට වෙනස් වුණේ වෙනස. ජනවාරි 8 වෙනස කළාම මේ බඩු මිල අඩු වෙනවා, ආරක්ෂා අවස්ථා ඇති වෙනවා, මේ ජාතිය ණය බර අඩු වෙනවා, මේ සියලු දේ වෙලා ප්‍රාතිහාර්ය තුලින් සෞභාග්‍ය අරුණාලෝකයේ උදා වෙනවා කියලා තමයි කිව්වේ මහින්ද රාජපක්ෂ ගියාම. වෙලා තියෙන්නේ මේක තිබුණට වඩා කොච්චර අඩු වෙලාද කියනවා නම් බ්ලූම්බර්ග් දර්ශකය කියනවා. මම කිව්වා ඒ දර්ශකයේ තමුන්නාසලට පුළුවන් බලන්න. අන්තර්ජාලයට ගියාම ලෝකයේ තියෙන අවදානම
පොයින්ට් ඔෆ් ගරුව
පොල් තියෙන රටේ ඉන්න මිනිහෙක්
එතුමා කියනවා පොල් ගෙඩියක් රුපියල් 50ට තියෙනවලු. දැන් මේ ගානේ ඇටියට මිනිස්සු කියනවා එලෝ පොල් පේනවා කියලා. ඒක පෙනිලා තියෙන්නේ එතුමාට. කොහෙට දෙන්න ඕනේ? අකුරු කුරු නැගල ත්‍රිකෝණයට ආපුවම ගන්න. පොල් ගහන්න දෙනවා වෙන්නේ නැති රුපියල් 50ට. හරි හරි. දැන් රුපියල් 50ට දැන් අපි කියමුකෝ. දැන් රුපියල් 50ට පොල් තියෙනවා. අර පරණ කාලේ වගේම හාල් රුපියල් 60ට තියෙනවා. මේ ඔක්කොම ගෑස් රුපියල් 110ක් අඩුවෙන් දෙනවා. සියලු දේ තියෙනවා. ඒක ජනතාවගේ ඇඟට දැනෙනවා. ඒ අය බලාගෙන ඉන්නේ ඡන්දෙ පොඩ්ඩක් තියන්න කියලා. ඒ ඡන්දෙ තිබ්බ දවසට මේකේ ප්‍රතිඵලය මොකක්ද කියලා බලාගන්න පුළුවන් වෙන නිසා මේ ඡන්දය තියන්නේ නැතුව තමයි තමුන්නාන්සේලා මේ ටික ඇදගෙන යන්නේ. මේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා මලික් සමරවික්‍රම ඇමතිතුමා නැහැ. එතුමට මේ අවස්ථාවේදී අපි ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් කියන්න කැමති, අර ආණ්ඩුව සියල්ලට හොරෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනවා වගේම එතුමගේ අපනයන සංවර්ධන මණ්ඩලයයි මේ වාණිජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවයි කරන එකම කාර්යය තමයි මේ දිනවල එඩ්ගා ගිවිසුමේ ඉන්දියාවත් එක්ක තියෙන ගනදෙනුව හමාර කිරීම සඳහා වෙන වැඩපිළිවෙලට තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. මේ රටේ සියලුම විද්වතුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, මේ ව්‍යවසායකයෝ සියලු දෙනා එක්ක මේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වෙනම මේ ජාත්‍යන්තර ගිවි තිකිරීම පිළිබඳ කොමිටියක් සාකච්ඡා කරනවා.
පොයින්ට් ඔෆ් ඕඩර් එක ලා කවුද ආනන්ද ගලුත්කමගේ මන්ත්‍රීතුමා?
ගරු සභාපතිතුමනි,
ගරු මන්ත්‍රීතුමා, පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉස්සලා අංක කියන්න.
මෙතුමයි කතාවට බාධා කරනව නෙවෙයි ගරු සභාපතිතුමනි, ඉතා වැදගත් කතාවක් එතුමා කරනවා. මම එතුමගෙන් දැනගන්න කැමති, එතුමා මීට පෙර කියලා දෙනවා රුපියල් 2500ට එක පවුලකට කන්න පුළුවන් කියලා. ඒකත් පැහැදිලි කරා නම් හොඳයි කියන එක මම යෝජනා කරන ගරු සභාපතිතුමනි.
ඒක එතුමට පැ
කොහොම
ගරු ආනන්ද අලුත්ගමගේ විද්වතා මට කියනවා 2500කින් නොමිලේ ජීවත්වෙන්න පුළුවන්කම තිබුණා කියලා. ඇත්ත, මොකද ඒ කාලේ මම රටේ අධ්‍යාපන අමාත්‍යවරයා, මගේ යටතේ තිබුණ විද්‍යාපීඨ සියල්ලගේම දරුවෝ මානවක මානවිකාවියෝ මේ ගුරුවරුන් ලෙස ඉන්නේ ඉන්න තරුණ අය ජීවත් වුණේ රුපියල් 2500කින්. මාසකට කාලා බීලා තුන්වේල ඔක්කොම නේවාසිකව ඉඳලා පුහුණු වුණේ. එතකොට මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා මේක 3000ට වැඩි කරන්න ඕනේ කියලා. 3000ට වැඩි කිරීම සිද්ධ වුණේ කවුද? අකිල විරාජ්කාරී වසම් අධ්‍යාපන ඇමති කාලේ. අදත් මතක තියාගන්න ඕනේ, අකිල විරාජ්කාරී වසම් යටතේ තියෙන විද්‍යාපීඨවල ළමයි අදත් ජීවත් වෙන්නේ 3000කින්. ඒක මදි කියලා පිළිගන්නවා. ඒක දැන් 5000ට වැඩි කරන්න
ඕනේ. ඒ කතාවට විතර සීමා වෙන්නේ.
ඒක
තර්කානුකූලව
වැඩක්
නෙමෙයි. කතාවට කියන හැබැයි මහජනතාවට පැහැදිලි නැහැ. මේ පොල් පැහැදිලි ඉල්ලලා දෙන්න තමුන්නාද සභාවට පැහැදිලි කරන්න 2500න් කණ්ඩායම විදිහ. මම එකයි අවේ කර සභාපතිතුමනි.
මේ මම මහින්දානන්ත අනුත්ගමගේ නෙමෙයි සහෝදරයා.
මේ යන කැමති කොහොමද මයික්‍රොෆෝනේ දුන්නේ කියලා ආනන්ද අනුත්ගමගේ මන්ත්‍රීතුමා. මම නම කිව්වේ නේ.
ඔව්. ඒ කොහමද එහෙම දුන්නේ?
ලේකම් මණ්ඩලයේ මම ඉල්ලා සිටින්නේ බලන්න කියලා. බන්දුල මන්ත්‍රීතුමා ඔබතුමා කතාව කරගෙන යන ඔබතුමා තා විනාඩිය ඇතින් ලොකුගේ මන්ත්‍රීතුමාගේ වෙලා ඉවර
වෙනවා. ඔව්. ඉතින් එතකොට අපි මේ විද්‍යාපීඨවල ඉන්න අසරණ ළමයින්ට ගහන්න එපා. මොකද ඒ අයට රුපියල් 2500 3000 කරලා දෙන්න මම කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. කැබිනට් පත්‍රිකාව ඕනනම් ගෙනාලා දෙන්නම් ලස්මන් ඇමෙත්තුමාට අපේ සභානායකතුමා නිසා. ඒ 3000යි දැන් ගෙවන්නේ කවුද? මේ අකිල විරාජ් කාර්ය වසම් අධ්‍යාපන ඇමෙත්තුමා.
අර ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මගේ ආපේකට උත්තර දුන්න ගරු මන්ත්‍රීතුමනි.
ඒක දැන් වැඩි කරන්න ඕනේ.
ඔබතුමා ආපේකට
උත්තර දෙන්න මෙයාට.
ඔබතුමා ආපේකට උත්තර දෙන්න. මේ 2500 කන්නේ කොහොමද කියලා මම ඇහුවේ. ඔබතුමා ආපේකට උත්තර දෙන්න.
මයික් එක දෙන එක කරන්න.
2500 කන විදිය යන්න ජනතාව වෙනුවෙන්. ඔබතුමා ජනතාවට පැහැදිලි කරන්න.
නෑ.
ගරු සභාපතිතුමනි.
ගරු හරි.
ඒක බුදුම වැඩන්නේ. මයික් එක දෙන්නේ කොහමද? දැන්
ඒක තමයි මම මන්ත්‍රීතුමා පොඩ්ඩක් කියන එක නිවැරදි කරන්න.
දැන් අධ්‍යාපන ඇමතිතුමා අකිල විරාජ්කාරී වසම් ඇමතිතුමා කරන්න ඕනේ මේ මහින්දානන්ද අලුත්ගමගේ කියන විදියට.
ඒක තාම
බන්දුල මන්ත්‍රීතුමා වල අයගේ මේ මොකද්ද?
හතාව නතර කර මේ ඉස්සෙල්ලාම තාක්ෂණික අංශයේ මේ තාක්ෂණික දෝෂයක් සිද්ධ වුණා ඉස්සෙල්ලා දැනුත් තියෙනවා. කතාව මූලාසනය කියන්නේ මොකක්ද කියන එක අහුම්කන් දෙන්න ඉස්සෙල්ලා දැන් මයික් දෙකම ඔන්ලා තියෙනවා බන්දුල මන්ත්‍රීතුමාගේ මූලාසනයේ. ඒක නිසා කරුණා කරලා ආනන්ද අලුත්ගමගේ මහත්තුමාට මුල් අවස්ථාවේ එතුමා පොයින්ට් ඔෆ් ඕඩර් රේස් කරපු වෙලාවේ තමයි මම දුන්නේ අවස්ථාව. ඊට පසුව මයික්‍රොෆෝනිය කොහොමද එතුමා ලබා දුන්නේ කියන එක ලේකම් කාර්යයෙන් හොයලා බලන්න. දැන් බන්දුල මන්ත්‍රීතුමා කතාව අවසන් කළ යුතු ඔබතුමාට වෙලාව විනාඩියක් නැති වෙන්නේ නැති ඒ විනාඩිය අරගෙන අවසන් කරන්න.
හරි. ඒ අනුව
වෙයි. මොකද සුජීව සේනසිංහ මහත්තුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක මම නම කිව්ව ඔබතුමාගේ සුජීව සේනසිංහ.
ඒ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ වෙනමයි කොනනවත් දන්නෙත් නෑ.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ඔබතුමා කතාවක් තියෙන ඔබතුමා අවශ්‍යයි කියන්නේ. හරි. බන්දුල මන්ත්‍රීතුමා කතාව අවසන් කරා.
ඒක මේ ඒක ආදුනික මන්ත්‍රීවරයෙක් නිසා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ ඇන්සාඩ් වார்த்தාවෙන් ඉවත් කරන්න කියලා ලෙස ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා.
හරි. ගරු තලතාතු කෝරළ ඇමතුමිය ඔබතුමීට විනාඩි 8ක් වෙන් වී තිබෙනවා. ඊට පෙර දරු එඩ්වඩ් ගුණසේකර මහත්තයාට මූලාසනය බාර ගන්න ලෙස ඉල්ලා
සිටින්න.
දරු ඇමතුමිය.
අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. උඩ මන්ත්‍රීතුමනි. ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පණ පනත යටතේ එකගතාවයකට ඇති කරගන්නා ලද ගිවිසුම් හතරක් සම්බන්ධයෙන් ගරු විෂය භාර ඇමැතුමා විසින් අස්සම් කරන ලද ගිවිසුම් ගැසට් කරලා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා චීනය, රුසියාව, යුක්‍රේනය සහ වියට්නාමය කියන රටවල් එක්ක ජූනි මාසේ ඇති කරගත් එකගතා. විශේෂයෙන්ම උදර්පන නීතියේ යටතේ
මොකද පොයින්ට් ඔපට
ඒ මම දැනගන්න කැමති මේ උදර්පන නීතියට අදාළ විවාදයක් සිදුවෙන වෙලාවේ මේ සංශෝධනයට අදාළව අද සමාජාලා වෙබ් අඩවිවල දිගින් දිගටම යනවා. මිරිහාන පොලිසියට නුදුරු ස්ථානයක මියන්මාරයෙන් මේ රටට ආපු සරණාගතීන් පවත්වගෙන යනවා. ඒ වගේම දැනුත් ගල්කිස්ස ප්‍රදේශයේ විශේෂ ගොඩනැගිලි කිහිපයක එම සරණාගතයන් රැකවරණය දී ආහාර පාන දී පවත්වාගෙන යනවා කියලා. මේ උදර්පන නීති අනුව ඒ අයව ඒ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගත් මේ ගරු සභාවට පැහැදිලි කරන්න කියලා මම ඔබතුමීගෙන් ඉල්ලාසෙ.
ඒ ගැන මේ ගරු සභාවට මේ වෙලාවේ මේ පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම ඔය කරුණු සම්බන්ධයෙන් වෙබ් අඩවිවල තියෙන ඒවා බල තියෙන සත්‍ය අසත්‍යතාවය අපිට කියන්නට පුළුවන් කමකුත් නැහැ. අනිත් එක ඒ ගැන ඔබතුමාට අවශ්‍යම නම් ඒ සම්බන්ධයෙන් යම්කිසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රශ්නයක් මගින් දැනගන්න පුළුවන්.
මිරිහාන ප්‍රදේශයේ ගරු ඇමතුමිය පොලිසියට යාබදෝ මේක මේ සරණාගත කඳුර පවත්වගෙන යන එක සමාජදාලා වෙබ් අඩවිවල තියෙන්නේ නැහැ ඒක ඇත්ත. ඒක ඔබතුමිය දෙංගිල
වුණා මන්ත්‍රීතුමා
බලා ගන්න පුළුවන්
මන්ත්‍රීතුමා
එහෙම
ගරු ඇමතුමිය
ඔබතුමිය සම්බන්ධයෙන් ගිවිසුමක් දැන් අස්සම් කරලා තියෙනකොට ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව කටයුතු කරන්න. විශේෂයෙන්ම උදර්පන නීතිය ක්‍රියාත්මක කරනකොට
මොකද විමල් විරංස මන්ත්‍රීතුමා
මැතිතුමියනි අර ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා කියපු ප්‍රශ්නේ බරපතලකම් මේකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවත්වගෙන යන සරණාගත කඳවුරේ
මේකෙන්
එළියට ඇවිල්ලා ගෙවල් වල මේ පුද්ගලයෝ දැන් පදිංචි වෙලා ලාංකිකයෝ වගේ ඉන්නවා. දරුවෝ ඉස්කෝල වලට දාලා. එතකොට මෙතන බරපතල නීති විරෝධී ක්‍රියාදාමයක් වෙනවා. ඒ නිසා ඔබතුමියගේ හා රජයේ අවධානය මේ සම්බන්ධයෙන් දැඩි ලෙස යොමු කළ යුතුයි.
මම විශ්වාස කරන ඔබතුමා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කරොත් ඒ සම්බන්ධයෙන් ගන්නව ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර ඇති කරගත්ත එකගතාවයක් අනුව තමයි මේ උදර්පන පනත ලැබිලා තියෙන්නේ. මේ අනුව විශේෂයෙන්ම මේ යම් රටක හෝ රටවල් වල වරදවල් හැටියට උදර්පන පනත යටතේ ගන්නා වූ ක්‍රියා වැරදි හැටියට සැලකෙන ඒ වැරදි සම්බන්ධයෙන් කරලා තවත් රටකට ගිහිල්ලා ඉන්නවා නම් ඒ අයව ආපහු ඒ ඔවුන් අයිති රටට බාර දීම සිදු කරන්නට පුළුවන් වෙනවා. ඒ අනුව මිනිමැරුම් නොවන සාපරාදී මනුෂ්‍ය ඝාතනය වගේ වරදවල් 24ක් තියෙනවා. හැබැයි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාවලියන් සම්බන්ධයෙන් අපි දන්න ඕන කෙනෙක් සමහර වෙලාවට පොලිටිකල් සයිලම් ඉල්ලනවා සමහර රටවල් වල. මොකද මම දන්නවා විදේශ රැකියා අමාත්‍යාංශයේ භාර ඇමතිවරිය හැටියටත් අපි අද ලොකු අභියෝගයකට මේ ලක් වෙලා තියෙනවා. සමහර රටවල් වලට ගිහිල්ලා දේශපාලන රැකවරණය ඉල්ලනවා කිසිම හේතුවක් නැතුව ඒ රටේ තියෙන ඒ බුරැසිභාවය ලබා ගන්න ඕනේ නිසා. ඉතින් මේ වගේ කටයුතු කරනකොට අපිට මේ උදර්පන පනත යටතේ දේශපාලන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් වගේම විශේෂයෙන්ම වර්ගය, ආගම, ජාතිය හෝ නඩු පැවරීමෙන් හෝ දඩුවම් වලින් ඔහුගේ පුද්ගලික නිදහස සීමා කරන විදියට මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේම අපි කියන්නට ඕනේ මේ තුල නොයෙකුත් මේ කියපු වැරදි සම්බන්ධයෙන් අද මේක එක පුරුද්දක් හැටියට සිද්ධ වෙලා තියෙනවා. යම් රටක කරන අපරාධයක් කරලා ඉවරලා තවත් රටකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. ඉතින් මේකෙදි මේ ඊටාම වැදගත් වෙන්නේ රටවල් අතර ගිවිසුම් ගත වෙලා ඒ ගිවිසුම් අනුව ඒ ගිවිසුම් අනුව ඒවා දැන් අපේ ආරක්ෂක ඇමතුමා ගැසට් කරයින් පස්සේ ඒ ක්‍රියාත්මක කිරීම තුළ මේ අය හුවමාරු බාර දීමය කරගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ කටයුත්තේදී නොයෙකුත් හේතුන් තුල යම් රටක් සම්බන්ධයෙන් හරි එහි වෙන සඳහන් වෙන වෙන හේතුන් වශයෙන් කියන්නේ විශේෂයෙන්ම ඒ රටේ නීතියට බලපාන වැරද්දක් කරලා තියෙනවා නම් ඒ රටේ නීතියට වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වගේම අවුරුද්දකට නොවැඩි කාලයක දඬුවමක් සිර දඬුවමකට නියම වෙලා තියෙනවා නම් ඒ වගේ අය මේ පනත ඒගොල්ලොන්ට ක්‍රියාත්මක කරන්නට බෑ. ඉතින් අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම අද රටක් හැටියට අපි දන්නවා නොයෙකුත් වැරදි මේ රටේ කරලා අද ජාත්‍යන්තරව ඒගොල්ලොන්ගේ සහයෝගය ලබාගෙන මේ නීතිය හමුවට එන එක උවමනාවෙන් මගහැරෙමින් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය මේ ගිවිසුම් ගත වෙච්ච රටවල් වල ජීවත් වෙනවා නම් අපිට ඒ අය අපහු මෙහාට ලබා ගැනීමේ ප්‍රමුඛතාවයක් ඇති වෙනවා වගේම අර ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ මෙහෙ සරණාගතයින් හැටියට හරි මොන විදියකට හරි ඇවිල්ලා ඉන්න විදේශික කණ්ඩායම් ඒ රටවල් ඒ කියලා තියෙන ඒගොල්ලෝ සඳහන් කරන රටවල් වල යම්කිසි වැරැද්දක් සම්බන්ධයෙන් අවශ්‍ය වෙලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් අපි රජයක් හැටියට ඒ අයව බාර දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තාම මේ වෙනකන් ඒ රටවල් වලින් දැනුවත් කිරීමක් කළා නැහැ. ඉතින් මීට අමතරව අපි ගිවිසුම් ගත වෙලා විදේශ රැකියාවලට ගියා අය එහෙම නැත්නම් වෙනත් කටයුතු වලට ගියා අය වැරදි සම්බන්ධයෙන් හිරගත වෙලා ඉන්න අය හුවමාරු කරගන්නත් අපි යම් යම් රටවල් එක්ක ගිවිසුම් වලට එකග වෙනවා. හැබැයි ඒක මේ උදර්පණ පනතට යටත් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මේ උදර්පණ පනත ක්‍රියාත්මක කරන්නට උදර්පණ නීතිය ක්‍රියාත්මක කරන්නට එකග වෙච්ච ගිවිසුම් ගතගත්ච චීනය, යුක්‍රේනය, වියට්නාමය සහ රුසියාව කියන ඒ රටවල් වලත් ඒ රටවල් එක්ක සන්ධාන ගත රාජ්‍යයන් හැටියට ඉන්නවා නම් ඒවා ඒ අය එක්කත් අපි ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් මේ අත්සන් කරපු ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට බලාත්මක කිරීමට අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ඔබතුමා කතා කරනවා. එහෙනම් ඩොක්ටර් නරින්ද ජාතිස් මන්ත්‍රීතුමා.
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද දින විවාදයට ගැනීමට නියමිත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත විශේෂයෙන් මේ තිරිඟුවට සෙස්පදු ප්‍රමාණය වැඩි කිරීමත් එක්කම ආරම්භ කරන්න කැමති. දැන් මේ සාකච්ඡා වෙන අතරේ තමයි ලොකුලූණු සඳහා 100%ක ආනයනික බද්දක් පනවන්නට ජනාධිපතිතුමා යෝජනා කළා තිබෙන්නේ. ඇතරම ලොකුලූණු ගොවියා ආරක්ෂා කිරීම පැත්තෙන් හිතුවහම ආනයනික බද්ද වැඩි කිරීම හොඳයි. නමුත් එයින් සාර්ථක ප්‍රතිඵල අත්වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, අපේ ලොකුලූණු වගාව ව්‍යාප්ත වෙලා සෑහෙන ප්‍රමාණයක අස්වැන්නක් ලැබුණොත් පමණයි. මම දැන් ඔබතුමාට ඉදිරිපත් කළොත් එහෙම පහුගිය කාලේ අපේ රටේ ලොකුලූණු ගෙනහලා තියෙන ප්‍රමාණයන් 2012 අවුරුද්දේ මෙට්‍රික් ටොන් 145,900ක් ගෙනහලා තියෙන අපි 2016 වෙනකොට එක 215,593 දක්වා වැඩි වෙලා තිබෙනවා. එනිසා මේ වසරෙන් වසර විවිධ කාලවල අපේ ලොකුලූණු අස්වැන් නෙලන කාලයට කියලා ආනයනික බද්ද වැඩි කරාට දිගින් දිගටම මේ ලූණු ආනයනේ වැඩි වීම තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී මේ බද්ද පැනවීමෙන් ඔය කියන ආකාරයේ වාසියක් වෙන්නේ නැහැ කියලා ලූණු වගා කරන ප්‍රදේශවල මන්ත්‍රීතුමලා හොඳට දන්නවා ඇති. මොකද මෑත කාලෙදී අපේ ලොකුලූණු වගාව විශාල වශයෙන් අඩු වුණා. උදාහරණයක් හැටියට මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටාර් 3500ක් වගා කරපු ලූණු වගාව 1000ට විතර බැහැලා තිබෙන්නේ. ඒ වගේම මේ මැයි ජුනි මාසවල ඇතිවෙච්ච වර්ෂාවෙන් තවත් හානි වුණා. දිලීරයක් නිසා තවත් හානි වෙලා තිබෙනවා. එසත් සැලකිය යුතු මට්ටමකට අපේ ලූණු වගා විනාශ වෙලා. ඒ වගේම මේ වෙලාවේ ගොවියාගේ පිරිවැයත් වැඩි වෙලා දළ වශයෙන් කිව්වොත් රුපියල් 18,000ක් 20,000ක් පමණ බීජ ලොකුලූණු බීජ කිලෝ එකක් සඳහා ගොවියා වියදම් කරනවා. ඉතින් මෙහෙම තිබෙද්දී ලූණු අස්වැන්න අඩු වෙලා දිලීරයක් නිසා විනාශ වෙලා ලොකුලූණු ගොවියට වන්දි දීලා ඔවුන් නගා සිටවිය යුතු මොහොතකදී මේ ආනයනික බද්ධ සියරසියක් වැඩි කිරීම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන එක තමයි මට නම් පේන්නේ. අස්සයා ගියාට පස්සේ ස්ථාලේ හොගේ වැඩක්. දැන් මේකෙන් ඇත්තටම ලාභ උපයන්නේ දැනටමත් අඩු මිලට ලොකුලුණු ආනයනය කරලා ගබඩාවල ගොඩ ගහගෙන තියෙන ව්‍යාපාරිකයා මිසක් ඇත්තටම අපේ දේශීය ගොවියා නෙමෙයි කියන එක මතක් කරන්න කැමතියි. ඒ නිසා මෙවැනි තීන්දුව ගන්න එක හොඳයි. හැබැයි තීන්දුව සම්දර්ශන නොවි ඒ තීන්දුව වලින් සැබෑ ලෙසම ගොවියට සුගතියක් අත්වෙන්නට නම් එක පැත්තකින් මේ ලුණු ගොවියාගේ ලොකු ලුණු වලට සාධාරණ මිලක් ලැබෙන්නට ඕන. අනිත් පැත්තෙන් දැන් මේ බද්ධ පැනීම නිසා පාරිභෝගිකයාට වෙන හානි වළක්වන්නට උපරිම මිලක් පැනවිය යුතුයි. එහෙම නැත්නම් මේ ආනයන බද්ධ වැඩි කිරීම නිසා ඕනෝන මිලට ලොකු ලුණු වැඩි වෙනවා. දැන් ගත්තොත් එහෙම මේ ලුණු වැඩි වෙන નિયමිත තියෙන වෙලාවේ පොල් ගෙඩි රුපියල් 100 නැගලා හාල් කිලෝ එක රුපියල් 100 නැගලා දැන් ගෑස් සිලින්ඩරේ මිලක් රුපියල් 110කින් වැඩි වෙලා තියෙන වෙලාවේ මිනිසුන්ට කන්න බොන්නත් අමාරු වෙලාවක ආණ්ඩුව සිදු කළ යුතු වන්නේ ජනතාවට සහන දීම මිසක් ජනතාව මත තවදුරටත් බදු පටවලා ජනතාව මත බරපැටවීම නෙමෙයි. ඉතින් දැන් ජනතාවට සහන දෙන්නම් කියලා ආපු ආණ්ඩුවක්, වංචා දූෂණය වළක්වන්නම් කියලා ආපු ආණ්ඩුවක්, හොරකමට තිර තියන්නම් කියලා ආපු ආණ්ඩුවක්, පහෝගේ ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් කරන්නම් කියලා ආපු ආණ්ඩුවක්. හැබැයි දැන් මේ කල් ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ පරණ ආණ්ඩුව ගිය පාරේම තමයි ගමන් කරමින් ඉන්නේ කියලා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි 2017 සැප්තැම්බර් 25 වෙනිදා කොළඹ කොමර්ෂියල් පෝර සමාගමේ හිටපු සභාපති තුෂ්ට හල්ලොලුව මහතා තමන්ගේ ඉල්ලා අස්වීම නිකුත් යවලා තිබෙන ඉල්ලා අස්වීම ලිපිය අදාළ අමාත්‍යවරයා දුමින්සානාගේ අමාත්‍යවරයාට කෘෂිකර්ම අමාත්‍යවරයා ඒ ලිපියෙන් ඔහු පෙන්නුම් කළා තිබෙනවා මේ ආණ්ඩුවේ ඇමතිවරුත් කොහොමද මේ ටෙන්ඩර් සඳහා බලපෑම් කරන්න කියලා. මම ඔහු උපුටා දැක්කොත් අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සඳහා අනුමැතිය ඉල්ලමින් නව ව්‍යාපාර සඳහා සහාය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ලවීමට පටන්ගත් අතර වඩාත් හාස්‍යජනක කාරණේ වූයේ එසේ බලපෑම් කළ බොහෝ දෙනා ජනවාරි 9 දින පසු රාජපක්ෂරු වන්දනාමාන කළ පිරිසක් වීමය. මේ පෞගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්නට වැඩ කරපු යාණ්ඩු ගොඩනගන්න මහන්සි වෙච්ච කෙනෙක් අද ඔහුට කියන්න සිද්ධ වෙලා තිබෙනවා මේ ටෙන්ඩර් සඳහා යැමතිවරු කරන බලපෑම. ඒ විතරක් නෙමෙයි එසේ රාජකාරී කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ ඇති ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑම වේලක වියදම සඳහා රුපියල් 15,750,000 මුදලක් කොළඹ කොමර්ෂියල් පෝර සමාගමෙන් ගෙවන ලෙසට මා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. නීත්‍යානුකූල නොවූ එම ඉල්ලීම අධ්‍යක්ෂ මණ්ඩලයේ යොමු කළ අවස්ථාවේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොන්ද පණ තියාගෙන එහෙම තීන්දුවක් ගත අධ්‍යක්ෂ මණ්ඩලයට අපි ගරු කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විගණන කටයුතු සිදු කරන කීර්තිමත් නිලධාරියෙකු වන ලලිත් අඹන්වල මහතා පවා එම ගෙවීම මූල්‍ය පටිපාටියේ පටහැනි බව පෙන්වා දුන්නේය. පසුව ඔබ පෞද්ගලිකව මැදිහත් වී මේ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා පෞද්ගලික මැදිහත් වී එම ගෙවීම කරලස ඉල්ලීමක් කළ අවස්ථාවේත් මා විසින් මේ ප්‍රතික්ෂේප කළ බව ඔබට මතක ඇතයි සිතමි. මේක නිකන් සුළුවෙන් තකන්න ඕන සිද්ධියක් නෙමෙයි. දැන් මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රශ්නය අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදුවෙච්ච දැනුත් සිදුවෙමින් තිබෙන මේ රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීම පිළිබඳව අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කතා කරා. හැබැයි අමාත්‍යවරයාවත් රාජ්‍ය අමාත්‍යවරයාවත් හරියමං පිළිතුරක් මේ පාර්ලිමේන්තුව හැමෝම තාම ලැබුවේ නැහැ. මාධ්‍ය වලට ගිහිලා ඒකට උත්තර දෙන්න පුළුවන් කියලා කිව්වට වැඩක් නැහැ. තවමත් ඒ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙන රුපියල් 1,247,000 වියදම් කරමින් අධික විදුලි බිලක් ගෙවමින් ඒකටම සරලන විදිහේ සැහැල්ලු පුටු මේස ගෘහ භාණ්ඩ චීනෙන් ගෙන්නමින් ගොවියට සහනයක් දෙනවා වෙනුවට ඒ අයිතිකාර මුදලාලිට ව්‍යාපාරික සමාගමට සහනයක් ලබා දෙන ආකාරයට තමයි කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශ කටයුතු කරමින් ඉන්නේ. එහෙම කටයුතු කරන වෙලාවක තමයි ඔහු යටතේ තිබුණු කොළඹ කොමර්ෂියල් පොහොර සමාගමේ සභාපතිවරයා ඔහුට එල්ල කරන ලද එක බලපෑමක් පමණක් සඳහන් කරමින් ඔහුගේ ඉල්ලා අස්වීම මේ විදිහට මාධ්‍ය රෙදරව් කළා තිබෙන්නේ. ඒ නිසා මේ නිකං කෙනෙක් නෙමෙයි, මේ හවුල් ආණ්ඩුව හදන දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා, ජනාධිපතිවරයාගේ පක්ෂයේ මහලේකම්වරයා. ඒ නිසා වගකීමක් තිබෙනවා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රකාශයක් කරන්නට. ඒ වගේම මම මේ වෙලාවේදී දැනගන්නට කැමති අපේ අධිකරණ අමාත්‍යතුමියත් හිටියා, උත්තර දෙන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ අපි උදර්පණ ගිවිසුම් කීපයක් අත්සන් කරනවා. චීනය, වියට්නාමය, යුක්රේනය, රුසියාවගේ රටවල් එක්. ද මේ පාලිමෙන්ද අපි දිගින් දිගටම සාකච්ඡා කළා ගරු මුලසන මන්ත්‍රීතුමනි. පහුගිය කාලේ පහුගිය රාජපක්ෂ පාලන සමයේ රුසියාවේ තානාපතිවරලා ඉඳපු උද්‍යංග වීරතුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව. ඌට තිබෙනවා මිග්යානා ගනුදෙනුව පිළිබඳව චෝදනාවක්. ඌට තිබෙනවා යුක්‍රේනයේ බෙදුම්වාදීන්ට අවිසපේම සම්බන්ධ චෝදනාවක්. ඌට තිබෙනවා තමන්ගේ තානාපති කාර්යාලයේ වැඩ කරපු තරුණෙක් හදිසියේ මේ යාම පිළිබඳව ඌට උත්තර දෙන සිද්ධ වෙලා තිබෙනවා. නමුත් මේ වෙනකන් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කළ තියෙන මොකක්ද? මම මේ පාර්ලිමේන්තුවේ එකසරයක් ප්‍රශ්නයක් අහනකොට ඔහුගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය සාමාන්‍ය ගමන් බලපත්‍රය බවට පත් කර ගැනීම සඳහා ලියුම දෙන්නේ අපේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන්. ඒ වෙලාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු හැමුවේ කිව්වා ඔහුගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කළා තිබෙන්නේ ඔහුව අත්තරම් ගැනීම සඳහා දැන් මේ වරෙන්තුවක් නිකුත් කළ තියෙන කියලා. හැබැයි ඊට මාස ගණනාවකට පස්සේ තමයි කොළඹ මහාධිකරණයෙන් ඌ අත්තරම් ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්නේ. අපි දන්න විදිහට, අපි දැකලා තියෙන විදිහට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යන යන රටවල් වලට, ජපානයේ යනකොට, තායිලන්තේ යනකොට, අරහෙට යනකොට, මෙහෙට යනකොට උද්‍යංග වීරතුන්ගේ හේවණල්ලක් වගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒතොර තාමත් මේ උදාර්පර නීති ගිවිසුම් අත්සන් කරමින් ආණ්ඩුව ඉන්නවා. අඩුතරමේ මේ වගේ කෙනෙක් මේ මහ ලොක්කෙක් නෙමෙයි, හිටපු තානාපති නිලධාරියෙක්. ඔහුව අත්තරන් ගුණලගේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? අපි මේ පාර්ලිමේන්තු අත උස්සලා මේව සම්මත කළා දුන්නට ඇයි මේ මෙයාට ඇරියෝ නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි කම තියෙන්නේ? සා දැන් මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ කියපු ආකාරයට එයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ සියලු දේවල් අස්සේ අපි මේ දේවල් සාකච්ඡා කරනකොට මේ මොහොතේ රටේ අවධානය යොමු වෙලා තිබෙන්නේ, රටේ දේශපාලනයේ කේන්ද්‍රීය සාකච්ඡාව බවට තවමත් පත් වෙලා තිබෙන්නේ පහුගිය දවසක සම්මත කරන ලද පළාත් සභා සංශෝධන පනත පිළිබඳව. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ කරන මහනගර සභා, ප්‍රාදේශ සභා, නගර සභා ආඥාපන සංශෝධනයට අදාළ කරන කෙටුම්පත් අද සභාගත කළා තිබෙනවා. එයත් මේ විශේෂ අද මේ විශේෂ පාර්ලිමේන්තු දිනයක් යොදා ගත්තෙම පළාත් පාලන මැතිවරණ ජනවාරි මාසයේ පැවැත්වීමට අදාළ කරන සැලැස්ම අනුව ඒ ක්‍රියාදාමය ඉක්මන් කරන්නට. හැබැයි මේ පාර්ලිමේන්තුවේදී පහුගිය සතියේ සිද්ධ වෙච්ච සිදුවීම් අතිශය විකෘති සහගත විදිහට එළියේ පතුරවන කණ්ඩායමක් ඉන්නවා. ආණ්ඩුවත් එක්ක හරි හමන් ඉදිරි උත්තර දෙන්නේ නැහැ. දැන් සමහරු මේක 20ත් එක පටලවනවා. පටලවනවා, පැටලෙනවා නෙමෙයි ගරු මොලසර මන්ත්‍රීතුමනි, පටලවනවා. පළාත් සභා ඡන්ද කල් දැමීම සඳහා පනතක් ගෙනාවා කියලා කියනවා. ඒ පනතට අපි අත ඉස්සුවා කියලා කියනවා. මීට කලින් අපි ඡන්ද ඉක්මන් කරන්නේ පක්ෂයක් හැටියට අපි ජනතා ආයුක්ති පෙරමුණ උනන්දුුනේ. දැන් මේ ආණ්ඩුවට මේකට උදව් කරායි කියලා කියනවා. මේක 3-2 හදන්නේ අපිය කියලා කියනවා. රට පටලවලා තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙච්ච කේන්තිය අපි පිටින් යවන්නට මේ උත්සාහ කරන බව පේනවා. ගරු මුලසනරු මන්ත්‍රීතුමනි, අපි මේ පළාත් පාලන මැතිවරණ සංශෝධනය ගැන වෙලාවෙත්, පළාත් සභා මැතිවරණ සංශෝධනය ගැන වෙලාවෙත් බොහොම පැහැදිලිව කිව්වා අපි ඇයි ප්‍රතිපත්ති වශයෙන් මේකට එකඟ වෙන්නේ කියලා. මොකද රටේ ජනතාව විශේෂයෙන් 2015 ජනාධිපති වන ආසන්න වෙනකොට ඔවුන්ට මේ තිබුණු ඡන්ද තිබුණු ආකාරය තිත්ත වෙලා තිබුණේ. 2008 මැයි මාසේ නැගෙනහිර පළාත් සභාවෙන් පටන් ගත්ත ඡන්ද රැල්ල 2008-2009 කාලේ පළාත් සභා 9 මැතිවරණ තිබේ 6 වතාවකට. අරෙහි යුද පෙරමුණේ එක මෙහෙයුමක් අවසන් වෙනකොට ඒ ජයග්‍රහණය කරන ඊට සමගාමීව ඡන්ද තිබ්බා. ඊට පස්සේ 2010 ජනාධිපති වන සහ පාර්ලිමේන්තු මැතිවරණේ, 2011 පළාත් ප්‍රාදේශ සභා මැතිවරණේ අවස්ථා තුනකදී තිබ්බේ, 2012-2014 ආයේ පළාත් සභා ඡන්ද වට 4කින් තිබ්බේ. මෙහෙම තමන්ට ඌමනා තාලට ඡන්ද සිටියම එළලා මේ රටේ ජනතාවගේ මුදල්, මේ රටේ ජනතාවගේ කාලය, මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය, ආර්ථිකය විඳවට්ටන්න කටයුතු කරපු අය දැන් මේ තමන්ට ඌමනා පරිදි ඡන්ද සිටියම එලා ගන්න බැරි වෙනකොට ඒකේ චෝදනාව අපිට එල ගන්න පටන් අරගෙන තිබෙනවා. අපි ඩීල් දැම්මා කියලා කියනවා. ඒ සමහර කියන මේ අගමැතිතුමාගේ ඔළුව මෙහෙම එන්න කියලා, එතකොට අපි මේකට අත ඉස්සුවා කියලා. ගරු මූලාසාරණ මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා මේ ඩීල් ගැන. ඔබතුමා අහන්න ඇති පහුගිය දවස්වල අර මිනිස්සු කෑ ගහ හිටියා හොරු අල්ලපන් කියලා. හැබැයි අල්ලපු හොරෙක් නැහැ. දඬුවම් කරේ නැහැ. දඬුවමක් ලක්වච්ච එකම සිද්ධිය තමයි සීල් රෙද්ද. සීල් චන්දර බෙදපු රෙද්ද. ඒකට නඩුවක් ගිහිල්ලා දඬුවමක් පැමිණෙන දවසේ තීන්දුව දුන්න දවල් වෙනකොට හවස මේ කණ්ඩායම අගමැතිතුමා හම්බුනේ නැද්ද? අගමැතිතුමා හම්බෙලා සාකච්ඡා කරේ නැද්ද? එතකොට නේද අර දෙපයින් ගියපු ලලිත් විරතුංග අනුෂ පැල්පිට එකසරේ ලෙඩ වෙලා වන්දනාගාර රෝහල් ගත කරන්න සිද්ධ වුණේ. මේ හොඳට හිටපු දෙන්න එකපාර රෝහල් ගත වුණේ ඒ සාකච්ඡාවෙන් පස්සේ නෙමෙයිද? අපි අහන්නේ අභියාචනාධිකරණයට අපාලා ඉදිරිපත් කළ තිබෙද්දි නීතිපතිවරයා කිසිදු විරෝධයක් නොපා අපදෙන්න කැමති වුණේ ඒ සාකච්ඡාවල ප්‍රතිඵල විදිහට නෙමෙයිද? ඒව නෙමෙයිද ඩීල්? ඒ ඩීල් දාන ගමන් දැන් අපිට චෝදනා කරනවා මේකට තුනෙන් දෙක දෙන්න අපි උදව් කරයි කියලා. චෝදනා කරන්න කාටද? මේ අය මේ පළාත් සභා සංශෝධන පනතේ දෙවෙනිවර කියවීමට විරුද්ධ වුණා. තුන්වෙනිවර කියවීම ඡන්ද 159කින් සම්මත වුණේ. අපේ හය නැතත් තුනෙන් දෙකක් ආණ්ඩුවට තිබ්බා. තුනෙන් දෙක පනත ගෙනාපු, පනතර සංශෝධන ගෙනාපු, ඒකට තුනෙන් දෙක හදාගත්ත ආණ්ඩුවට මොකක්වත් කියන්නේ නැතුව, ඒකට ගිල්ලක් දික් කරන්නේ නැතුව, ඒකේ ඩීල් එක හැමම තියාගෙන මේ අපිට කියනවා අපි තමයි මේ ඡන්ද කල් දාන්න අතේ ඉස්සුවේ, අපි තමයි තුනෙන් දෙක හදලා දුන්නේ, අපිට තමයි මේක තියෙන අරක තියෙන ඩීල් එක තියෙන කියලා. සම මේ සියල්ල සිද්ධ වෙන්නේ ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි ආණ්ඩුව ජනවරමනෝ කටයුතු නොකරන නිසා. හරියට ජනතාව දුන්නු වරම තේරුම් අරගෙන හොරුන්ට වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් පැමිනුවා නම් මෙහෙම ජනතාව මුලා කරන ආකාරයේ දේවල් එළිය කියලා කියන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ හිතුව මතේ හැරෙන හැරතාලට දිව නටනටවා එළියට ගිහිලා මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් විකෘති කළ කියන පටන් අරගෙන තිබෙන්නේ ඒ ආණ්ඩුව ජනවරමනෝ කටයුතු නොකරන නිසා. දැන් පේනවා. සා දැන් මේ ඇමතිවරුත් තමන්ගේ අමාත්‍යංශ හරහා විවිධ දූෂණ චෝදනා නාස්ති කරන පටන් අරගෙන තිබෙන්නේ ඒවල් හදාගත් ඉඩ පාදගත නිසා. දැන් පෞගේ සතියේදී සුජිත් සේනසිංහ ඇමතිතුමා කිව්වා අර ආනයන පණ පාලකවරයා සහ අධ්‍යක්ෂණරාල ඉවත් වීමට නිලධාරීන් තමන්ට හිතුව මතේ හටදු කරපු නිසා තමයි සිද්ධ වුණේ කියලා. හැබැයි ගරු ඇමතිතුමනි බොහොම පැහැදිලිව අය මාධ්‍ය වාර්තා කළා තිබුණේ අමාත්‍යවරයෙක්ගේ බලපෑම නිසා, ඒකට යට නොවිච්ච නිසා නේද? ඒකට යට නොවිච්ච නිසා තමයි හැම දේවල් සිද්ධ වුණේ කියලා. අපි බලමු ඉස්සරහට ඒක මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් දැන් මේ රජයේ නිලධාරීන් ලැබුණු ජනවරමට එකඟ වෙලා හෝ බය වෙලා හෝ වකර උත්තර දෙනවද? ඔව්.
ජුසෙන් සිංහ ඇමතිතුමා
වැටහීම ඔබතුමා තමයි නිවැරදි කරන්න
ඕනේ. ජුසෙන් සිංහ ඇමතිතුමා ඒකේ මම නිවැරදි කරන්න නෙමෙයි දෙයක් නෙමෙයි තිබ්බේ එම පාලක ජෙනරාල්වරිය කියලා තිබ්බ අමාත්‍යවරයෙක්ගේ ලේකම් කෙනෙක් තමයි ඉල්ලීම කරේ කියලා. ඒ බලපෑමකට නෙමෙයි අපි කිව්වා කාගේවත් ඉල්ලීම් වලට ඉටු කරන්න බෑ කියලා. ඔබතුමා ඒ කරපු ප්‍රකාශයෙන් සමාලලට හිතයි මලික් ඇමතුමා හරි මම හරි මගේ බලපෑමෙන් කියලා. ඒක නිවැරදි කරන්න මම කතා කරේ කාගේ අමාත්‍යවරයෙක්ගේ ලේකම් කෙනෙක් ඉල්ලුවා හින්දා කරා කිව්වා. හැබැයි ඒකේ හොරකමක් තියෙන අමාත්‍යවරයාගේ සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. තනිකර එතන තියෙන්නේ වංචාවක් සහ දූෂණයක්. ඒ සම්බන්ධයෙන් අපි ඒ අදාළ අංශවල පොලිස්පතිතුමාටත් ඒක බාර දුන්නා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා.
හොඳයි. එහෙම චෝදනා ඇල්ල වෙනකොට ඒ පරීක්ෂණ ඉක්මන් කරලා ඒවට බාධා කරන්න නැතුව ඉස්සරහට ගියොත් තමයි ඒව නිවැරදි බවයි පෙන්නුම් කරන්නේ. ඉතින් මට කියන උවමනාව තිබෙන්නේ ගරු මුලසරණ මන්ත්‍රීතුමනි ලැබුණු ජනවරම අනුව කටයුතු කරනවා නම් නීතියට ඇඟිලි ගහන්න නැත්තම් තමන්ට උවමනාර්ථාලයට දේශපාලන ඉත්තු එහාමයා කරන්න නැතුව මේ දඬුවම් පැමිණීමේ ක්‍රියාවලියට යන්න දෙනවා නම් මෙරට තව ඉස්සරහට යන්න පුළුවන්. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රසංස්කරණ සිද්ධ කරන්න පුළුවන්. අපි කවුරුත් මෙරටේ ජනතාව මේ මනාප ක්‍රම එපා කියලා කිව්වා. කොට්ටාසයට මන්ත්‍රියෙක් ලැබෙන ක්‍රමයක් ඕන කියලා කිව්වා. ඡන්ද කඩකඩා තියන වෙනුවට තනි දවස් ඡන්ද තියන කියලා කිව්වා. ඒ පදනමේ ඉඳලා තමයි පළාත් පාලන මැතිවරණයට, පළාත් සභා මැතිවරණයට, ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයට එක ඡන්ද ක්‍රමයක් යෝජනා වෙමින් තියෙන්නේ. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට දැන් අවුරුදු දෙකහමාරක් කල්පිරිච්ච ප්‍රාදේශ සභා ඡන්දය තියෙන එකද වටින්නේ? එහෙම නැත්නම් අපි ජනතාව ප්‍රතික්ෂේප කරපු ක්‍රමයේ මනාප ක්‍රමයේ පැත්තක දාලා නව ඡන්ද ක්‍රමයක් යටතේ තව මාස 4ක් 6ක් යනකොට පළාත් සභා ඡන්ද ක්‍රමයක් එහෙම තියෙන එකද වටින්නේ? අපි හිතනවා ජනතාවට මේ මොහොතේදී අතිශයින් වැදගත් වෙන්නේ තමන්ගේ උපතේ සිට මරණය දක්වා එදිනෙදා කටයුතු පහසු වෙන, එදිනෙදා කටයුතු කරගන්න ඕන සංවර්ධ කටයුතු වලට මැදිහත් වෙන ප්‍රාදේශ සභා, මහනගර සභා, නගර සභා පැවැත්වීම. ඒ ඡන්දේ ජනවාරි මාසේ පවත්වන්න කටයුතු කරගෙන යනවා. ඇමතිවර පාලිමිදුරේ පොරොන්දුවක් දීලා තිබෙනවා අගමැතිවර ප්‍රකාශ කරලා තිබෙනවා ඒ අනුව එය කඩිනම් කර ගැනීම සඳහා තවදුරටත් දිනයකින් හෝ මේ කල් දාගන්නට ආණ්ඩුවේ කවර හෝ පාර්ශ්වික රූමනාවක් තිබෙනවා නම් එය වැළැක්වීම කළ යුතුව තිබෙන්නේ ඒට තිබෙන බාධා ඉවත් කරගන්න ඕනකම තිබෙන්නේ එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන සලස්ම අවුල් වුණාට පස්සේ ඒකට අපි වල්ලාගෙන අපිට අවලාද ගහලා අපිට මඩ ගහලා අපිට බොරු මතවාද එල්ල කළා වැඩක් වෙන්නේ නැහැ ඒ නිසා මම ගරු මුලසර මන්ත්‍රීතුමනි මේ ලැබෙන අවස්ථාවෙන් මේ රටේ ජනතාවට කියන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙච්ච දේ හරියට තේරුම් ගන්න මේ තමන්ගේ දේශපාලන සිහිනය බිඳ වැටුණු කල්ලියේ කණ්ඩායමේ බොරු මතවලට ප්‍රචාර රවටෙන්නේ නැතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුල් කර ගැනීම සඳහා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ශක්තිමත් කර ගැනීම සඳහා මේ රටේ ජනතාවට තිබෙන අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා වෙච්ච ගමනට මතවාදී මේ වශයෙන් දායක වෙන කියලා ඉල්ලීම කරේ මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.